Honorable Sajid Premadas, the floor is yours. 12 minutes you have.
විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මැක්‍රෝ ඉකොනොමියකෙත් මයික්‍රෝ ඉකොනොමියකෙත් සාර්වාර්ථිකෙත් ඒ වගේම ක්ෂුද්‍රාර්ථිකෙත් සියලුම දත්ත දිහා බලනකොට විනිමය අනුපාතය පමණක් නෙවෙයි ආර්ථික වර්ධන වේගය විරැකියා ප්‍රතිශතය ඒ වගේම විශේෂයෙන්ම විදේශ සංචිතවල ප්‍රමාණය ඒ වගේම 2027 මාර්තු මාසයේ IMF ගිවිසුම අවසන් වීම 2028 වැඩිපුර ඩොලර් බිලියන ප්‍රමාණයක් ණය ගෙවීම මේ කරුණු කාරණා සියල්ලක් පිළිබඳවම අපි අධ්‍යයනය කරනකොට ඉතාමත්ම පැහැදිලි බරපතල අවිනිශ්චිතතාවයක් නිර්මාණය වෙලා තිබෙනවා විශේෂයෙන්ම මහ බැංකුවේ අධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ මන්ත්‍රීවරුන් දැනුවත් කරන අවස්ථාවේ අපි ඇත්ත වශයෙන්ම දත්ත කේන්ද්‍රීයව ප්‍රශ්න අහනකොට ඇත්ත වශයෙන්ම අවදානම් තත්ත්වයක් තිබෙනවා ඒ අවදානම් තත්ත්වය මත අපි අහනකොට තවත් අලුත් ජනතාවට ලිහිල් වූ කොන්දේසි මත ජනතාවට පටවන බර අවම වුණු කොන්දේසි මත අලුත් IMF ගිවිසුමකට යා යුතුද නැද්ද කියන එක ගැන ප්‍රශ්න කරනකොට මහ බැංකුවේ අධිපතිතුමා ඉතාමත්ම අවිනිශ්චිත උත්තරයක් දුන්නේ සරලව කිව්වා රජයෙන් අහගන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මම මේ අවස්ථාවේ නැගිට්ටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් එකතු වෙන බරපතල තත්ත්වයක් පිළිබඳව රටත් ජනතාවත් මේ සභාවත් දැනුවත් කරා. මම විශේෂයෙන්ම ගරු කරනවා ක්ලයිමට් කෝකස් එකේ මගේ සම සභාපතිතුමාට මහාචාර්ය අබේ වික්‍රමතිතුමාට ඇත්ත වශයෙන්ම මේ කාරණාව පිළිබඳව යම් කිසි ප්‍රසාදයක් ලැබෙනවා නම් එතුමාටත් ඒ ප්‍රසාදය අනිවාර්යයෙන්ම ලැබෙන්නට ඕන. දැන් නියෝජ්‍ය කතානායකතුමනි නිවුස් එකක් බලන්න බෑ හැමෝම එල් නීනෝ ජනාධිපතිත් එල් නීනෝ ඇමතිවරුත් එල් නීනෝ තවත් අය එල් නීනෝ වෙනමම සෙග්මන්ට්ස් යනවා නිවුස් වල. හැබැයි මම ආඩම්බරින් කියන්න කැමති මහාචාර්ය අබේ වික්‍රමතිතුමත් මමත් සම සභාපතිත්වයේ දරන වැඩිපුරම මන්ත්‍රීවරු සහභාගී නොවන ක්ලයිමට් කෝකස් එකෙන් තමයි අපේ රටේ නිර්මාණය වෙන එල් නීනෝ ප්‍රශ්නය ගැන එල් නීනෝ විතරක් නෙවෙයි ලා නීනා ප්‍රශ්නය ගැන අපි පූර්ණ විග්‍රහයකට ලක් කරේ. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති ලා නීනා එල් නීනෝ බරපතල තත්ත්වයක් නිර්මාණය වෙනවා තත්ත්වය වේගෙන් වෙනස් වෙනවා පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.1කින් ඉහළ යනවා 1997-98 2015-16 වසරවල පැවති විනාශකාරී තත්ත්වයන් වලට සමාන සුපිරි එල් නීනෝ එකක් අපේ රටත් පාත්‍ර වෙනවයි කියන එක දල වශයෙන් 63%ක සම්භාවිතාවක් තිබෙනවයි කියන එක දැන් ජාත්‍යන්තර ආයතන National Oceanic and Atmospheric Administration NOAA එක දැන් පෙන්නලා දීලා තිබෙනවා. දැන් මේකේ මොකද තේරුම? මෝසම් වැසි සාමාන්‍ය මට්ටමට වඩා අඩු වෙනවා. ඒ තුල කෘෂිකර්මාන්තයට බරපතල හානියක් සිද්ධ වෙනවා. තාප පීඩනයක් ඇති වෙනවා. ඒ වගේම වැසි එනකොට ඉදිරි කාලේ මහා දහරා නිපාත වර්ෂාව තුල බරපතල හානි සිදුවෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා. අපි මේකට කියනවා ක්ලයිමට් විප්ලෑෂ් කියලා. දේශගුණික කසපහරකට අපේ රට බොහෝ දුරට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒක අදියර දෙකකින් ක්‍රියාත්මක වෙයි. අපි හිතන විදියට අපි ප්‍රාර්ථනා කරනවා මෙසේ නොවේවා කියලා. නමුත් විශේෂයෙන්ම ජූලි අගෝස්තු යන මාසවලත් ඒ වගේම මේ වසරේ අගභාගයේ ඇත්ත වශයෙන්ම මුල් කාලයේ විශේෂයෙන්ම දැඩි නියඟ තත්ත්වයක් ඉහළ තාපයක් තිබෙන තත්ත්වයක් නිර්මාණය වීමත් ඒ වගේම අකල් ගම් වතුර නායයන් තත්ත්වයන් වලට අපේ රටට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳව අපි විශ්වාස කරනවා යම් කිසි පියවරක් අපි ගන්නට ඕන මේට ප්‍රතිකාර කරනවා වෙනුවට, ඒ කියන්නේ සිද්ධිය සිදුවුනින් පස්සේ සහන දෙනවා වෙනුවට මෙය වේලාසනින්ම දැනගෙන අපි සූදානම් වීම ඉතාමත්ම වැදගත්. දැන් මොකද මේවේ ඵල විපාක? අනිවාර්යයෙන්ම ජීවනෝපායට මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම බලශක්තියේ බිඳවැටීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වගාහානි සිද්ධ වෙන්න පුළුවන්. ආහාර අනාරක්ෂිත භාවයේ නිර්මාණය වෙයි. ඒ වගේම ජලවිදුලි උත්පාදනයට බරපතල ප්‍රශ්නයක් එල්ල වෙනවා. විශේෂයෙන්ම මේ සභාවේ සඳහන් වුණා පුනර්ජනනීය බලශක්තියද, විශේෂයෙන්ම සෝලා, හයිඩ්‍රෝ, වින් පවර් වලට මේ රජය විරුද්ධ පක්ෂයේ ඉන්නකොට ප්‍රමුඛතාවය ලබා දෙනවා කිව්වත් දැන් බලයට ආවන් පස්සේ ඒවට බිල් ගෙවන්නට වැළි වෙනවා. හැබැයි තාප බලාගාර පුනර්ජනනීය නොවන බලශක්තියට ඉතාමත් ඉක්මනින් බිල් ටික ගෙවනවා. ගෙවන්නේ නැත්තේ සෝලා, හයිඩ්‍රෝ, වින් පවර් පුනර්ජනනීය බලශක්තිවලට. ඉතින් මොකක්ද ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ? ජලවිදුලි උත්පාදනය පහළ වැටෙනවා, ආහාර අනාරක්ෂිත භාවය වැඩි වෙනවා, වගා පාළු වෙනවා. විශේෂයෙන්ම නාගරික වැසියන් ගත්තොත් ඒ අයව තාප පීඩනයට ලක් වෙනවා, ආහාරවල මිල ගණන් වැඩි වෙනවා, ග්‍රාමීය ප්‍රජාව ගත්තොත් ආදායම් මාර්ග ඇහිරෙනවා, ඒ වගේම පානීය ජලය සොයා ගන්නට අමාරු වෙනවා. එපමණක් නෙවෙයි, මේ තුලින් පරිසර සහ වනජීවි විනාශයකුත් සිද්ධ වෙනවා. සාගර පද්ධතියට මේ උෂ්ණත්වය ඉහළ යාම තුළ කොරල් පර, ඒ කියන්නේ කොරල් රීෆ්ස් දැඩි ලෙස විනාශ වෙනවා. බාර් රීෆ් එක, සාගර අභය භූමිය වැනි ස්ථාන මේ ඔක්කොම විනාශ වෙනවා. ඒ තුලින් ඇත්ත වශයෙන්ම වෙරළබඩ ධීවර කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වෙනවා. එතකොට එක පැත්තකින් කෘෂිකාර්මික ප්‍රජාවටත් තවත් පැත්තකින් ධීවර ප්‍රජාවටත් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ එල් නීනෝ, ලානීනා, විශේෂයෙන් එල් නීනෝ තත්ත්වය තුළ වනාලි මිනිස් ගැටුමත් ඉහළ යෑමේ තත්ත්වය තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ආදායම් මාර්ග අහිමි වීම තුළ ජලමූලාශ්‍ර කේන්ද්‍රීයව වයස්නෑස්, මලපුඩු, එහෙමත් නැත්නම් වනජීවීන් හන්ට් කිරීම, ඒ අයව දඩයම් කිරීමේ ක්‍රියාවලියන් ක්‍රියාත්මක කරලා බොහෝ දුරට දිවියන්ගේ පැත්ත ගත්තොත් 60-70% අතර ප්‍රමාණයකට මේක බරපතල ලෙස බලපානවයි කියන එක පරිසර විශේෂඥයින් ප්‍රකාශ කරනවා. එහෙනම් විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේ කියන්නට ඕන මේ එල් නීනෝ, ලා නීනා තත්ත්වය පිළිබඳව ඉතාමත්ම ඉහළ මට්ටමේ ටාස්ක් ෆෝස් එකක්, ජනාධිපති කාර්යසාධක බලකායක් විශේෂයෙන්ම ස්ථාපනය කරලා මේ පිළිබඳව අපි අධ්‍යයනය කරන්නට ඕන, අපි අධීක්ෂණය කරන්නට ඕන, අපි සොයා බලන්නට ඕන. අද දවසේ තිබෙන අපේ ක්ලයිමට් කෝකස් ගැදරින් එක, විශේෂයෙන්ම මගේ සම සභාපති මහාචාර්ය අබේ වික්‍රමතුමාත් සමග මමත් සම සභාපතිත්වය උසුලන ඒ ක්ලයිමට් පාර්ලිමන්ට් රැස්වීම තුළ අපි මේ සාකච්ඡාව ඉදිරියට ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අවස්ථාවේ අනිවාර්යෙන්ම මේ එල් නීනෝ, ලා නීනා ප්‍රශ්නය පිළිබඳව අපි අපේ දැඩි අවධානය යොමු කරන්නට ඕන. මම දන්නවා මේ ගැන කතා කරාම අනිවාර්යෙන්ම අපිට එක එක නම් පටබඳින්නට හදයි. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය ගැන කතා කරනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරනකොට එක එක නම් කියනවා හා හා කියනවා විහිළු කරනවා මේ රටේ කාන්තාවන්ගේ ආර්ථව දරිද්‍රතාවය ගැන කතා කරනකොට එදා මඩ ගැහුවා එදා හිනා වුණා කොරෝනා ශේෂ්ත්‍රේ කොරෝනා ව්‍යසනය තුළ ඒ ශේෂ්ත්‍රයට අපි ලබා දිය යුතු ප්‍රතිකර්ම පිළිබඳව විසඳුම් පිළිබඳව කතා කරනකොට හිනා වුණා ඉතින් ඒ වගේම මටත් හෙට ඉඳලා කියයි එල් නීනෝ සජිත් ප්‍රේමදාස කියලා ප්‍රශ්නයක් නැහැ ඕන නමක් කියන්න ඕන දෙයක් කියන්න අවසානයේ මේ රටේ ලක්ෂ 220ක් ජනතාවට තමයි මේ ඇතිවෙන පීඩනය තුළ මහා ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්නේ මන් දන්නවා එහා පැත්තේ අය දැම්මම කෑ ගහන්න පටන් අරගෙන ඇත්ත වශයෙන්ම ඔබගේ නොදැනුවත්කම තුළ එහෙම නැත්නම් සාක්ෂරතාවයේ අනුභවය තුළ ඔබ කෑ ගැහුවත් කරුණා කරලා මේ උපදෙස් ටික ජනාධිපතිවරයාට දැනුවත් කරලා ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපනය කරන්නයි කියන එක මම යෝජනා කරනවා ඒ වගේම මතක් කරන්න කැමතියි අද ජූනි 12 ළමා ශ්‍රමයට එරෙහි ලෝක දිනය ලෙස නම් කරලා තිබෙනවා විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි අධ්‍යාපන අමාත්‍යාංශයට අපිට අහන්නට ලැබිලා තිබෙනවා වාර්ෂිකව දරුවන් 20,000ක් පාසල් අතහැර යනවා 2018 සිට 2024 දක්වා එසේ පාසල් හැරගිය සංඛ්‍යාව 260,000ක් වෙනවා ඉතින් ඇත්ත වශයෙන්ම මේ දරුවන්ගේ අයිතිය දරුවන්ගේ අධ්‍යාපනික අයිතිය දරුවන්ගේ ජීවත් වීමේ අයිතිය දරුවන්ගේ සමාජීය අයිතිය අපි කොහොමද ආරක්ෂා කරන්නේ විශේෂයෙන්ම අපි මේ එල් නීනෝ ලා නීනා ගැන කතා කරනකොට ආහාර සුරක්ෂිත භාවයේ පළුදු වෙනකොට මන්ද පෝෂණ නිර්මාණය වෙනවා මාතෘ මන්ද පෝෂණය ළමා මන්ද පෝෂණය පිළිබඳව අපි වැඩි අවධානමක් අවධානයක් යොමු කරන්නට ඕන ඒවට විසඳුම් ලබා දෙන්නට ඕන ඒ නිසා විශේෂයෙන්ම අද වගේ දවසක ළමා ශ්‍රමයට එරෙහි ලෝක දිනය නිකම් වචනයට පමණක් සීමා නොකොට විශේෂයෙන්ම අපේ රටේ ලදරු පරපුර වෙනුවෙන් විශේෂිත වූ ප්‍රඥප්තියකට අපි යොමු වෙලා ළමා අයිතිය කාන්ත අයිතිය වැඩිහිටි අයිතිය එවැගේම ආබාධිත ප්‍රජාව ජන සමාජයේ අවදානමට ලක්වුණු ජන ප්‍රජාවගේ අයිතිය මේ රටේ ෆන්ඩමෙන්ටල් රයිට් එකක් මූලික අයිතිවාසිකමක් බවට නිසි මානව අයිතියක් බවට පරිවර්තනය කළ යුතුයි කියන එක අපේ අදහසයි. අවසාන වශයෙන් මම කියන්න කැමතියි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරලා තිබෙනවා පළාත් සභා මැතිවරණ කියන්නේ අලුත් ක්‍රමයට කියලා. ඇත්ත වශයෙන්ම මේ පළාත් සභා මැතිවරණය කල් දැමීම පිළිබඳව වැඩියෙන්ම මේ සභාව තුළ හඬක් නැගුවේ එදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 3 දෙනා මේ සභාව තුළ. ඒ අය කිව්වා පරණ ක්‍රමයට හරි කමන්නේ පළාත් සභා මැතිවරණය පවත්විය යුතුයි කියලා. එහෙම කිව්වපු අය අද අගමැතිකම් දරන කොට කියනවා නෑ පළාත් සභා ක්‍රමය වෙනස් කරන්නට ඕන අලුත් කරන්නට ඕන නවීකරණය කරන්නට ඕන ඒ නිසා අලුත් ක්‍රමයට තමයි ඡන්දෙ තියන්නේ කියලා. ඉතින් මම පැහැදිලිවම ගරු අග්‍රාමාත්‍යතුමියට කියන්න කැමති ඔබට යම්කිසි ලිට්මස් පරීක්ෂණයක් කරන්නට අවශ්‍ය නම් රජයේ ජනප්‍රියතාවය පිළිබඳව රජයේ පිළිබඳව ජනතාව දරන මතය අද වෙන විට මේ රජය ඇත්ත වශයෙන්ම ජනතාව අතර ඉතාමත්ම දැඩි අප්‍රසන්න භාවයකට ලක් වී තිබෙන මොහොතක අපි යෝජනා කරනවා පරණ ක්‍රමයට හරි පළාත් සභා මැතිවරණය පවත්වන්න. එතකොට ලක්ෂ 220ක් ජනතාව බලාගෙන ඉන්නවා මේ රජයට හොඳ එකෙන්ම පාඩමක් උගන්වන්න. ස්තුතියි.